ප්‍රධාන වැඩකට සිටු අද දින නායපත්‍රයේ විශාංකයේ කේසීට අට දක්වා විශේෂ බෙරඳ බාණ්ඩ බදු පනතයත්‍රයේ නියමයන් හයක් අනුමත කිරීමට, දෙක විදේශ විනිමය පනතයත්‍රයේ නියෝගය අනුමත කිරීමට, තුන රේගු ආඥාපන ජනතේ යෝජනාව අනුමත කිරීමට. ගරු වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.
කථානායක ස්පීකර්, I'm going to move this, and I just wanted to say that there was a reference earlier to a former cabinet minister and about business transactions. I think we have now passed a code of conduct for members of parliament, and I think the code of conduct that we have passed basically should take effect. My personal view is cabinet ministers, past, present or future, should not have direct business interest or be involved in businesses. Yeah, but I agree. I think we have some agreement across the house here. I think that this needs to be actually practiced, and we need to change the practices of government. We should not have conflicts of interest, and the cabinet is the highest decision-making body in the country, and therefore members who decide to become or accept offers to become cabinet ministers.
Without knowing the correct facts, it is very unreasonable to cast aspirations of another member who had been in parliament for a long time. What my contention here is, your honorable speaker, that always when the cabinet minister was appointed, if he was a businessman or if he was a chairman of one of his companies, usually they resign, allow someone else to take over.
Yeah.
That was the case, and case law has decided in that long before.
I agree with the Honorable Anura Yapa, and my references are not to the former minister. That's why I have not even mentioned the name. I'm making the wider point that past, present or future, right? Past, present or future, we have a code of conduct. It must be implemented, and particularly the cabinet being the highest decision-making body, and in some way or the other, you will run into some kind of a conflict. These practices are there in all over the world, and I think we should strictly follow them, and they must be implemented. Honorable Speaker, there are two things that are being moved today, and if I would just give a very quick background. One is basically relating to the Foreign Exchange Act, right? And under Section 7(1) of the Foreign Exchange Act No. 12 of 2017, the Minister shall, in consultation with the Monetary Board and with the approval of the Cabinet of Ministers, authorize by regulations the permitted class or classes of capital transaction in foreign exchange for the purposes of Section 7. Under this section, in Regulation 1, published in the Government Gazette Notification of 17th November 2017, the Minister authorizing capital transactions. However, in the Gazette, no specific permission has been granted for the Government of Sri Lanka and the state-owned enterprises of the Government of Sri Lanka to borrow in designated foreign currency from outside foreign sources. As there is no permission granted for GOSL and SOEs to borrow from foreign sources by the regulations stated above, we have taken necessary actions to incorporate such permission in the paragraph, right, A1F, of the proposed amendments to the said Gazette notification. However, the discussions we have had in the Treasury, it has been revealed that there are practical difficulties that the Department of External Resources had to experience in terms of facilitating borrowings to be made by GOSL and SOEs. Due to the practical difficulty in bringing in proceeds through an inward investment account of the lender, it was decided to remove such conditions for the loans borrowed by the Government of Sri Lanka and state-owned enterprises of the government from foreign sources. However, for information purposes on all inward and outward foreign currency, a reporting requirement was introduced. So I am basically moving this in the House today to be adopted. The second one that I am moving today, right, is ඒක මම මේ තව එකක් 2007 අංක 48 ධර්ණ විශේෂ වෙළඳ බණ්ඩ පනත යටතේ තිබුණ නිවේදන කීපයක් තිබෙනවා. ඒකේ එකක් ඇවිල්ලා මේ පැවති බදු ගැන විශේෂෙන් උදු ගැන එතන සඳහන් වෙනවා ජනවාරි මාසයේ සිට ආරම්භ වීමත් සමගම කෘෂිකර්ම ආමාත්‍යංශ විසින් දේශීය ගොවියාට ආරක්ෂාකාරී වෙළඳපොළ මිලක් ලබා ගැනීමට හැකි වෙන පරිදි කරන ලද නිර්දේශ මත ඒ බද්ද අපි වැඩි කරනවා රුපියල් 125 ඉඳලා ඒක වැඩි කරනවා 200කට තව මාස 6කට එතකොට මේ කඩල පරිප්පු වල ඒක වෙනසක් නැහැ බදු ප්‍රමාණය වෙනසක් නැහැ නමුත් කාලය දීර්ඝ කිරීමක් එතන සිදු වෙනවා ඊට අමතරව කෘෂිකර්ම ආමාත්‍යංශ විසින් දේශීය ගොවියාට ආරක්ෂාකාරී වෙළඳපොළ මිලක් ලබා ගැනීමට අර්ථාපල් වල බදු වල වෙනස් වීමක් කරනවා ඒ වගේම මේ සමහර දේවල් දැනටම කරලා තියෙන්නේ නමුත් මේක මේ මේ ගැසට් එක පාර්ලිමේන්තුවට තමයි අද ඉදිරිපත් කරන්නේ වෙනස කරලා තියෙන්නේ එතකොට මේක බඩ ඉනුව ගැන මේ කාලය දීර්ඝ කිරීමකුත් එතන බද්ද වැඩි කිරීමක් සිදු වෙලා තියෙනවා ඒ වගේම එළවලු තෙල් වල එහෙම වෙනසක් නැහැ ස්ථාවර මිලක් සලකා බැලීමට තමයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නැත්තම් කොස්ට් ඔෆ් ලිවිං කමිටියකින් එන ඉල්ලීම අනුව තමයි මේ දේවල් අපි කරලා තියෙන්නේ ඒ වගේම බොම්බයි ලුණු වලත් වෙනසක් කරලා නැහැ නමුත් කාලය දීර්ඝ කිරීමක් කරලා තිනවා මේ සියල්ලක්ම ඉදිරිපත් කරනවා අද anything else
no you're just finished you're not talking anymore
is there anything else to present
no nothing customs ordinance.
I don't have it. I don't have the customs.
You're not. Huh? එකේ සිට අට දක්වා අපි ඉදිරිපත් කරනවා.
හරි එකේ සිට අට දක්වා අපි ඉදිරිපත් කරනවා.
හරි. ඊළඟට ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා ඊට ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන සොරේ මිස්ටර් ડોක්ටර්
කතාරණු කරුකාරක සභා සභාපතිතුමනි අද මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත මම වෙළඳ අලෙවි සංවර්ධන සම්පකාර පාරිභෝග කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ඉතාම අමාරු අවධියක දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය අවස්ථාවලදී රැකවරණ ලබා දීම සඳහා අනිත් අවස්ථාවලදී අවශ්‍ය රජයට ආදායම් ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තමයි මේ පනත හඳුන්වලා දුන්නේ. ඒක නිසා මේ කාර්ය සිද්ධ වීමෙන් පසු සම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන මේ ගැසට් නිවේදන පිළිබඳ අල ලුණු පරිප්පු උම්බලකඩ ආල්මැස්සන් කිරිපිටි යනාදී පිළිබඳ ඇති කරපු වෙනස්කම් සඳහා අනුමැතිය ලබා දීම සඳහා වෙන ගැසට් නිවේදන වලට අනුමැතිය ලබා දෙනවා. අද අපිට ඊට වඩා ඉතා විශාල දැවැන්ත අර්බුදයක් තියෙන අවස්ථාවක තමයි මුදල් අමාත්‍යාංශය මේ බදු යෝජනා ඉදිරිපත් කරන්නේ. අපේ රටේ ගරු සභාපතිතුමනි ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් වන විට ඍජු හා වක්‍ර බදු මගින් ලබන මුළු ආදායම ට්‍රිලියන 1යි බිලියන 16යි. දැන් මේ වර්ෂයේදී මේ අවුරුදු 4ක කාල පරිච්ඡේදය තුලදී ඍජු හා වක්‍ර බදු මගින් මේ රජය අපේක්ෂා කරන ආදායම ට්‍රිලියන 2යි. අවුරුදු 4කදී 100%කින් ට්‍රිලියන 1 ට්‍රිලියන 2 වෙනකන් මේ ජනතාව මත උසුලාගත නොහැකි අසීමිත බදු බරක් පටවපු ඉතිහාසයේ ආණ්ඩුව ලෙස එතුමන්ල ඉතිහාසයක ගත වෙනවා. ඒ වගේම ඒ තත්ත්වයේ තුලදී මේ වර්ෂයේදී විශේෂ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද අපේක්ෂිත බදු ආදායම් ලබා ගැනීමට බැරි තත්ත්වයේ විශේෂයෙන් පාස්කු දින ප්‍රහාරයෙන් පසු ලංකාවේ ආර්ථිකය ඇතිවලා තිබෙන තත්ත්වය මේ ගරු සභාව ඉතා වගකීමකින් යුතුව පැහැදිලි කරගත යුතු වෙනවා. අද පාසල් ඇරලා තියෙනවා. පාසලට ශිෂ්‍යෝ පැමිණෙන්නේ නැහැ. සංචාරක හෝටල් ඇරලා තියෙනවා. සංචාරක හෝටලයට සංචාරකයෝ එන්නේ නැහැ. ගුවන් යාන ලංකාවට පැමිණෙන්නේ ඒවා එන්නේ කොටසයි. ඊළඟට කඩසාප්පු ඇරලා තියෙනවා. වෙළඳ පිරවැටුම ඒවායේ ප්‍රමාණවත් අලවියක් සිද්ධ වෙන්නේ නැහැ. ත්‍රී වීලර් තියෙනවා ඒකට හය නැහැ. දැන් මේ සමස්ත ආර්ථික ක්‍රියාවලියේ නතරවීමක් සහ මේ සිද්ධි සියල්ල සිදු වුණේ පාස්කු ප්‍රවාහයෙන් කියලා ලඝු කිරීම සාධාරණ වෙන්නේ නැහැ. මක් නිසාද යත් ඊයේ දිනේදී මේ ගරු සභාවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් පනතේ විධිවිධාන 90 මූල්‍ය නීති පනතේ විධිවිධාන 90 ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව මේ ගරු සභාව නියෝජනය කරන සියලුම විද්වත් මන්ත්‍රීතුමන්ලා මේ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව පූර්ණ අවධානයක් යොමු කරන ලෙස ඒ පිළිබඳ අඩුතරමක දින දෙකකවත් විවාදයක් පවත්වන ලෙස මම ඉතාම ඕනෙකමින් ඉල්ලා සිටින්න කැමති වෙනවා. මක්නිසා දෙයක් අපේ රටේ ගරු සභාපතිතුමනි ආණ්ඩු කාල පරිච්ඡේද 14ක් තිබිලා තියෙනවා මහින්ද රාජපක්ෂ රජයේ පැමිණීමට ප්‍රථම. ඒ ඕනෑම ආණ්ඩු කාල පරිච්ඡේදයක් තුලදී මේ රටේ සමස්ත කෘෂිකාර්මික අංශයේ කර්මාන්ත අංශයේ සේවා අංශයේ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. පාසල් ශිෂ්‍යයන් පාසල තුලත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය තුලත් ගොවීන් ගොවිපොළ තුලත් කම්කරුවන් කම්මල තුලත් දිගින් දිගට වැඩ කිරීම තුලින් ලබා ගන්න සමස්ත නිමවුම මේ අංශ තුනින්ම ලැබෙන මුළු නිෂ්පාදනයේ වටිනාකම ඒ ආණ්ඩු කාල පරිච්ඡේද 14ෙම වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා අඩුයි. මේක අපි කාටවත් මතක තියාගන්න ලේසි වෙන කරුණක්. මේ මුළු රටේ වර්ෂයක් තුලදී සියලුම ක්‍රියාකාරකම් වලින් ඇතිවෙන නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා අඩුයි ඕනෑම ආණ්ඩු කාල පරිච්ඡේදයක. 30 අවුරුදු යුද්ධය අවසන් වෙලා 2009න් පස්සේ රටේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් වුණා. කෘෂිකාර්මිකාංශයේ කර්මාන්තාංශ සේවාංශ වැඩුණා. උතුරු නැගෙනහිර දෙපළාත රටේ කොටස් වශයෙන් යාවුණා. රටේ එක්සේසත් වුණා. යුද්ධ නිම වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ ජාතික නිෂ්පාදනය ඒ වටිනාකම මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 80යි. මේ ඉලක්කම් මත අපි හැමෝගෙම මතකයේ තබා ගැනීම වැදගත් වෙන ඉලක්කමක්. මක්නිසාදයක් අර දීර්ඝ කාලයක් ඉතිහාසයේ නිදාසින් පස්සේ එකතැන läග තිබුණ ආර්ථිකය. එක පාට පිමි ගණනාවක් ඉදිරියට පැමිණීමක් තමයි තියෙන්නේ. ජාතික නිෂ්පාදනයේ ඇමරිකානු ඩොලර් බිලියන 25 50 වුණා නම් දෙගුණයයි. 75 වුණා නම් තුන් ගුණයයි. දැන් 80ක් උණයි කියන්නේ ඒ අසාමාන්‍ය ලෙස රට ඉහළට ගමන් කිරීම නිසා ජාත්‍යන්තර වර්ගීකරණයේදී අඩු ආදායම් ලබන රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණයට පත් වුණා. මේක තමයි සංඛ්‍යාත්මක හා ජාත්‍යන්තර සත්‍ය. ආර්ථිකයේ ඉතා විශාල පිබිදීමක් තමයි ඒ ඇති වුණේ. තමුන්නාසෙලා රට ආණ්ඩු කරලා අවුරුදු 4ක් ගත වෙන මේ මොහොතේදී මේ මහා බැංකු වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා සමස්ත ජාතික නිෂ්පාදනයේ බිලියන 89යි ඇමරිකානු ඩොලර්. එතකොට මේ අවුරුදු 4ටම තමුන්නාසෙලාගේ ආර්ථික ක්‍රියාකාරීත්වයේ තුල සමස්ත නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 9කින් පමණයි. අවුරුදු 14 තුල බිලියන 25යි 2014 බාර දෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 80යි මේ මහ බැංකු වාර්තාවට අනුව 2018 බිලියන 89යි. ඒක මොනතරම් මන්දගාමි පහළ වැටිච්ච තත්ත්වයක්ද කියලා කියනවනම් කතානායක තුමනි සභාපතිතුමනි 2012දී අපේ රටේ සමස්ත ජාතික දේශීය නිමුමේ වටිනාකම බිලියන 68යි. 12දී 14දී 80යි. අවුරුදු දෙකකට වැඩි වෙනවා බිලියන 12ක්. ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අවුරුදු දෙකකට. 2012 68යි 2014 80යි 12කින් වැඩි වෙනවා අවුරුදු දෙකකට. අවුරුදු 4ක් ගිහිල්ලත් බිලියන 9යි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇටිවෙච්ච කඩාවැටීමේ ස්වභාවය සමස්ත ආර්ථිකයට පාස්කු දින බෝම්බ ප්‍රහාරයට වඩා විශාලම බෝම්බ ප්‍රහාරයක් අපේ රටේ ආර්ථිකයට වැදීමෙන් පටාචාර ආර්ථිකයක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා කියලා මම අයවැය කතාවෙදිත් කීවා. දැන් මේ මහා බැංකු වාර්තාවේ තියෙන අලුත්ම සංඛ්‍යා ලේඛන ටික ඊයේ ලබා දුන්නා. ආර්ථික වර්ධන වේගය එදා 7.4ක් තිබුණ ආර්ථිකයේ වර්ධන වේගය 2018දී 3.2යි. ඒක පුද්ගල ආදායම එදා මහින්ද රාජපක්ෂ යුගයේදී 3853යි. ඒක දැන් 4102යි. සාමාන්‍යයෙන් එක අවුරුද්දකදී බිලියන 250කින් විතර per capita GNP එක පුද්ගල ආදායම මහින්ද රාජපක්ෂ යුගයේදී වැඩි වෙනවා. තමුන්නාන්සේලාගේ අවුරුදු 4 කාල පරිච්ඡේදයේ තුලදිම මේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙන ඩොලර් 449කින් පමණයි. ඊට වඩා විශේෂත්වය තමයි ගරු සභානායකතුමනි, අපේ ඒක පුද්ගල ආදායම ගිය වර්ෂයට වඩා 2014ට වඩා 18දී අඩු වෙලා 17දී ඒක පුද්ගල ආදායම ගත්තොත් 4104යි. 2017දී 2018දී 4102යි. මේ වර්ෂයේ ඒක පුද්ගල ආදායම අඩුවීමක් තියෙනවා. ඒක සමස්ත නිමවුම මධ්‍යවාර්ෂික ජනගහනය අතර සමසේ බෙදාහල විට එක් පුද්ගලයෙකුට හිමිවන සාමාන්‍ය කොටස ඩොලර් රාගයක් වශයෙන් ඩොලර් 4104 සිට 4102 දක්වා අඩු වෙලා තියෙනවා. රට පැහැදිලි ලෙස පස්සට ගමන් කරලා තියෙනවා. උද්දමන අනුපාතය එදා 3.3 තිබුණේ 2014දී එය 4.3 දක්වා 2018දී වැඩි වෙලා තියෙනවා. විරැකියාවේ අනුපාතය 4.3 තිබුණේ ඒ 4.4 දක්වා වැඩි වෙලා තියෙනවා. පොලි අනුපාතය 6.9 වශයෙන් තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වශයෙන් තිබුණේ කරටි කඩලා යන ලෙස පොලි අනුපාතය ඉහළ ගිහිල්ලා තියෙනවා. ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 7යි ලංකාවේ නොබේරු ණය ප්‍රමාණය. දැන් ට්‍රිලියන 12යි. දැන් අපි අවුරුදු 2005දී රට බාර ගන්නකොට ට්‍රිලියන 2යි 9 ට්‍රිලියන රුපියල් ට්‍රිලියන. යුද්ධය තිබිලා ලෝක ආහාර අර්බුදය තිබිලා ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබිලා ලෝක මූල්‍ය අර්බුදය තිබිලා මේ සියලු අර්බුද වලට මුහුණ දීලා මහින්ද රාජපක්ෂ යුගයේ නිම වෙනකොට ණය ආරම්භ තිබුණේ ට්‍රිලියන ණය වැඩි වෙලා තිබුණේ 7 දක්වා. එතකොට අවුරුදු 10කට මහින්දගේ ණය කන්ද කියන එක වැඩි කරලා තිබුණේ බිලියන 5කින් ට්‍රිලියන. දැන් අවුරුදු 4ට තමුන්නාසෙලා වැඩි කරලා තිනවා ට්‍රිලියන 5කින් අවුරුදු 4ට. 7ට බාරගත්ත ණය ටික 12 වෙලා තියෙනකොට ට්‍රිලියන 5ක් ණය ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ණය අනුපාතය මහින්ද රාජපක්ෂ යුගයේදී ජාතික නිෂ්පාදනයේ 100 නම් ණය 71යි. දැන් තමුන්නාන්සේලාගේ මේ වාර්තාව අනුව ණය ප්‍රමාණය 183යි ජාතික ණය බර. ඉතින් මේ තුල ඊට විශාල ව්‍යසනයක් ආර්ථික ඇති වෙලා තියෙන ප්‍රමාණය ඉතාම වැදගත්. මේ වාර්තාවේ මුල් පිටුවලම කියනවා අපනයන ආදායම් වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වැඩිවීම නිසා ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 10ට වඩා වැඩි වුණා කියලා. 10ට වඩා වැඩි වුණා කියලා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නිදහසින් පස්සේ මේ ඇති වෙලා තියෙන සිද්ධි අපි පිටරට යවලා මේ අතේ රබර් පොල් වැනි සම්ප්‍රදායික කෘෂිකාර්මික භාණ්ඩ ඛනිජ නිෂ්පාදන මැනික් අනික් මේ කාර්මික නිෂ්පාදන සියල්ල යවලා උපදවන ආදායම වගේම දෙගුණකටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි පිටරටින් ගෙන්නලා වක්කඩ කැඩුවා වගේ ආර්ථිකය විවෘත කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සාල් පිටි සීනි පරිප්පු කඩල මුං ඇට වැනි පරිභෝජන භාණ්ඩ ගත්තා. ඛනිජ තෙල් පොහොර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර්භාණ්ඩ ගත්තා. යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි ප්‍රාග්ධන භාණ්ඩ ගත්තත් මේවා සියල්ලම අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් සියල්ල කඩා එන්න ඉඩ ලැබීම නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට නිර්යාත ආදායම හා ආයාත වියදම අතර වෙනස ලෙස සැලකෙන වෙළඳ හිඟය ඇමරිකාන් ඩොලර් බිලියන 10ට වඩා වැඩි අගයකට ගෙනිහිල්ලා ඉතා විශාල දැවැන්ත ගෙවුන් ශේෂ අර්බුදයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ නිර්මාණය කරගෙන තියෙන අර්බුදයේ යටතේ රුපියල මස්තබාල්දු වෙලා කඩා වැටිලා ජාත්‍යන්තර සංචිතයේ එදා 8.2 මහින්ද රාජපක්ෂ යුගයේ රට බාර දෙනකොට ජාතිය සතු විදේශ වක්කම් ප්‍රමාණය 8.2යි. ඒක අවුරුදු 4කට පස්සේ අඩු කරගෙන තියෙනවා 6.9ට. ජාතිය සතුව තිබුණ වක්කම් කන්ද අටයි දසම දෙක හයයි දසම නමයට අඩු කරන්න තියෙනවා. ඔව් ඒ මේ ස්වයිරීත්ව බැඳුම් කර නිකුත් කරලා ඒ සල්ලි ටික තැම්පත් කරලා තියෙද්දිත් මෙහෙම තත්ත්වයක් තියෙනේ. මේක නිසා අපි නොසිතන විශාල ආර්ථික අර්බුදයක් මේ රට ඇතුලේ මේ වර්ෂ හතර තුරදී නිර්මාණය වෙලා ආර්ථික බෝම්බය මේ ඉදිරි කාල පරිච්ඡේදය තුළ ජනතාවගේ හිස මත පාත් වෙනවා කිසි සැකයකින් තොරව. එයිදී ඉතාම වැරදි ලෙස ලංකා පාර්ලිමේන්තුව මේ 2019 අයවැය ලේඛනයෙන් නොමග යවලා තියෙනවා. මම කැමති ගරු සභානායකතුමාගේත් ගරු අපේ කාරක සභා සභාපතිතුමාගේ අවධානය විශේෂයෙන් යොමු කරන්න 2019 අයවැයේ රාජ්‍ය මූල්‍ය හා ආර්ථික උපකල්පන ඇගීම පිළිබඳ රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාවේ විශේෂඥයෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කළා තියෙනවා. බොරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයෙන් නොහැකි වී ඇත. අයවැය ඇස්තමේන්තු වල සියලු පැදිකඩ පදනම් වන කල්පිතයන්ගේ රාමුව ප්‍රමාණවත් තරමේ නිසි සුපරීක්ෂාවක් සහ වගකීමකින් තොරව සටෝපකාරී ස්වරූපයකින් තෝරාගෙන ඇත්නම් ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙත දැඩි අන්තරායක් එල්ල කරයි. කල්පිතයන්ගේ රාමුව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීමට මුදල් අමාත්‍යාංශයෙන් නොහැකි වී ඇති බැවින් වර්තමාන අයවැය සභාගත කර ඇති කල්පිතයන්ගේ රාමුවේ ප්‍රමාණවත් බව හා වලංගුභාවය පිළිබඳ විධිමත් ඇගයුමකට ලක්කර පාර්ලිමේන්තුවට තහවුරු කරන ලෙස මහා බැංකුවට ඇරයුම් කළ යුතුය. තර්ඩ් පාටි එකකට ශ්‍රී ලංකා මහා බැංකුවට අයවැය ලේඛනයෙන් රටට ඇතිවන බලපෑම් පිළිබඳ අපක්ෂපාතී ඇගීමක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා නියම කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ කවදාක්වත් මේ අයවැය වැරදි මේක ඉදිරිපත් කරලා තියෙනවා. අයවැය ලේඛනයේ වැරදි ප්‍රමාණය ශීර්ෂ වශයෙන් හෙරිදරව් කර නොමැති හෝ සැඟවුන ප්‍රතිඵල සහිත රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීම, රාජ්‍ය ආදායම් පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යැවීම, ලැබී නොමැති තොරතුරු සහිත ඍණාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග, තොරතුරු නොමැති ධනාත්මක රාජ්‍ය ආදායම් ක්‍රියාමාර්ග, ඇස්තමේන්තු නොගැලපීම යනාදී වශයෙන් කමිටුවක් විසින් කියනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ සමස්ත පාර්ලිමේන්තුව නොමග යවලා තමයි 2019 අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපිට ලැජ්ජයි. මොකද මේ ඒ විෂයානුබද්ධ අය මම කැමතියි මේ වෙලාවේදී ආචාර්ය හර්ෂන් සිල්වා වගේ කෙනෙක් හිටියානම් මේ රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරු ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්යන් මේ රටේ
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
බොක්කට පමණක් නොව ඊට පහලින් තියෙන උණ්ඩුක පුච්චටත් දැනෙන වෙනස්කම් ඒව විඳින්න වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට. සමස්ත ජනතාවට සිද්ධ වෙන ඒ පිළිබඳ පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා නම් උත්තරීතර සභාව වෙන රටක නම් මුදල් ඇමතිවරයා මේ වගේ වාර්තාවක් ඉදිරිපත් වෙච්ච වහාම ඉල්ලාස් වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ සභානායකතුමයි කතානායකතුමයි මැදිහත් වෙලා කියන්න ශ්‍රී ලංකා මහා බැංකුවට මේ ඇත්ත තත්ත්වය පිළිබඳ වාර්තාව දෙන්න කියලා. මේ නිර්දේශනයේ නිර්දේශයේ ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට මට විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ දැන් ඕනෑම රජයක ප්‍රධාන යුතුකම ජාතික ආරක්ෂාව සැපීම. අද අපි කවුරුත් අමතක කරලා ඉන්න හොඳ නැහැ. මේ රටේ දිනපතාම දරුවෝ 144ක් පාසල විසින් ගුරුවරු විසින් විදුහල්පතිවරු විසින් බලාගත්තේ. එතකොට අද 44 ලක්ෂයක් දරුවෝ වෙච්චහම දෙමව්පියෝ 188යි, ගුරුවරු 103යි. මේ පාසල් වෑන් ලොරි බස් රථ වලින් ඒට සම්බන්ධිත සේවා සපයන ආයතන, ඊළඟට ඒ දරුවන්ට කෑම බීම අලෙවි කරන ආයතන, පොත්පත් අලෙවි කරන ආයතන, මේ ආර්ථික ක්‍රියාවලියේ ඔක්කොම මේ අධ්‍යාපනය හා සම්බන්ධිතව දරුවෝ දෙමව්පියෝ ගුරුවරු සහ මේ පිරිසේ ප්‍රමාණය මේ සියල්ල 150ක් විතර, රටේ මුළු ජනගහනයෙන් 150ක් විතර සම්බන්ධයි. එතකොට අධ්‍යාපන ක්‍රියාවලිය නතර වෙච්චාම රටේ මුළු ආර්ථික ක්‍රියාවලියම නතර වෙනවා. පාසල් වෑන් රථ දුවන්නේ, පාසල් බස් රථ දුවන්නේ, පාසල් වල ඒ දරුවන්ට ආහාර පාන විකුණන අයට ඒ ටික විකුණ ගන්න බෑ. ඊළඟට මේ මොනවාද ගුරුවරුන්ට ඒ දරුවන්ගේ නියම විභාග තියෙනවා, විභාග වලට මුණ දෙන්න බෑ. අගෝස්තු මාසයේ අපොස උසස් පෙළ විභාග තියෙනවා. මේ ඊට වඩා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ සියලු දෙනා නිවසේ ඉන්නවා. ඉතින් හැමදාම පාසලට
යන කරු මන්ත්‍රීතුමා කාලය අවසන්
නෑ, මට කරුණාකරලා තම විනාඩි දෙකක් අපේ කෙනෙක්ගෙන් අඩු කළ විනා මේ කරුණ විතරක් පැහැදිලි කරන්න. දැන් මේ මේ දරුවෝ ගෙදර ඉන්නකොට අලුත් ප්‍රශ්නයක් මේ හැම ගෙදරකටම තියෙන, හැම පවුලකටම. ඇයි තමන්ගේ දරුවා පාසලට යන්නේ නැතුව ගෙදර ඉන්නවා? මීට කලින් හැමදාම උදේ පිටත් වෙලා හවසේ එන්න පුරුදු වෙච්ච දරුවෝ ටික මේ මහා යුද්ධේ අවුරුදු 30 තියෙද්දිවත් පාසල් මෙහෙම වහලා තිබුණේ නැහැ. දැන් මං සඳහන් කරන්න කැමති, ඊයේ දිනේදී මම මේ පිළිබඳ කතා කරන්න කියලා ඉලක්කමක් ලබා ගත්තා. අපේ කොළඹින් පිට පාසල් ලංකාවේ විශාලතම ග්‍රාමීය පාසල හා විශාලතම පාසල තමයි ද්විතීක පාසල කොමගම් මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ළමයි 6800ක් ඉන්නවා ද්විතීක පාසලේ. පැමිණ තිබුණේ දරුවෝ 322යි, 4.7 පැමිණීම. ඊළඟට දෙවැනි ලොකුම පාසල තමයි ලංකාවේ, පාසල් 11,000ක් තියෙනවා පිරිවෙනු සහ පුද්ගලික පාසල් එක්ක. රාජකීය විද්‍යාලය කොළඹ, ඒකේ 506යි දරුවෝ ඇවිල්ලා තිබුණේ, 8.1. මේ ආරක්ෂක අංශේ අංශ ප්‍රධානීන්ගේ දරුවෝ යවන පාසල තමයි ආරක්ෂක සේවා විද්‍යාලය කොම්පඤ්ඤ වීදිය. දැන් මේ ආරක්ෂක සේවා විද්‍යාලයේ හිටිය දරුවෝ 67යි, 1500ක් ඉන්නවා ද්විතීක අංශේ. එතකොට 4.6යි. සාමාන්‍යයෙන් 10%කට අඩුව තමයි ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල පැමිණීම. අපි උත්සාහ දරන්න ඕනේ මේ දරුවන්ට පුද්ගලික පාසල් තියෙන 80ක්, විශේෂයෙන් පල්ලිය හා සම්බන්ධිත සෙන් තෝමස්, සෙන් ලෝරන්ස්, සෙන් බ්‍රිජට් ලේඩිස් කොලෙජ්, ඩි මැසනට්, වෙස්ලි කොලෙජ්, මේ සෛරා කොලෙජ් වැනි පුද්ගලික පාසල්. මේවා වහලා තියෙද්දි රජයේ පාසල් වෙනම අරින්න බෑ. ඒ නිසා අපේ අති උතුම් කාදිනල්තුමා මේ ඉතාම විශාල ලෙස ජාතික නායකයන් සමග එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන නිසා මම අධ්‍යාපන අමාත්‍යාංශයට කියන්න කැමති, මේ කාදිනල්තුමත් පුද්ගලික පාසලුත් රජයේ පාසලුත් සියලු ආගමික නායකවරු කැඳවලා පොදුවේ බයෙන් හා සැකෙන් තොරව දරුවන්ට පාසල් යන්න පුළුවන් පොදු වාතාවරණයක් ඇති කිරීම සඳහා මැදිහත් වෙන්න මේ වහාම අනුමත වෙච්ච ටැබ් ගැනීම නවත්වා, ටැබ් ගන්න එක නතර කරලා කරුණා කරලා පාසල් වලට ආරක්ෂිත උපකරණ ටික ගන්න, ඒ සල්ලි දෙන්න. ඒක මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි.
දරුවන්ගේ
මේ යුද්ධයේ තියෙන කටේ ව්‍යාපාරයකට ටැබ් ගන්න එක නතර කළා, මේ පාසල් 11,000 පිරිවෙන් ටිකට අනුමත පුද්ගලික පාසල් ටිකට ආරක්ෂිත උපකරණ ටිකක් දෙන්න, ඒ මුදල එහෙම් පිටින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකලා යොදවන්න දරුවන්ගේ නාමෙන් මං ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. ඒ ආරක්ෂාව මේ රූපවාහිනී මාධ්‍ය වලින් මේ දරුවෝ අමතන්න කවුරු හරි අධ්‍යාපනඥයෝ රූපවාහිනී වල වැඩසටහන් ගෙනියන්න, අධ්‍යාපන වැඩසටහන සඳහා මේ නාලිකා යොදා පාන්දර හරි එයි. ඒ නිසා මේ 44,00,000 දරුවෝ පිළිබඳ මේ වගකිව යුතු පාර්ශ්ව විසින් මේ දේශපාලන ભેදයෙන් තොරව ඔවුන්ගේ අනාගතය ගැන කල්පනා කරලා බයෙන් ආ සැකෙන් තොරව සිංහල දෙමළ මුස්ලිම් බග සෑම දරුවෙකුටම ඉගෙන ගැනීමේ අයිතිය තහවුරු කරන්න අපි සියලු දෙනා මැදිහත් වෙමු කියමින් මගේ වචන කිපය අවසන්.
හොඳයි, ඔන්රබල් ડોક્ટર හරිසර්ඩි සිල්වා.
ගොවිසුදේ මූලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමනි, මම ඉතාමත්ම ඕනකමින් අහගෙන හිටියා අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාගේ කතාව. එතුමා ඉතාමත්ම වැදගත් කතාවක් කරා. මම එතුමත් එක්ක තර්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා ඇත්ත වශයෙන්ම ඉදිරිපත් කරපු දත්ත මහ බැංකුවේ වාර්තාවේ තියෙන දත්ත අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක තමයි යථාර්ථය. මේ යථාර්ථය ඉඳගෙන අපි කොහොමද ඉස්සරහට බන්දුල ගුණවර්ධන වෙන්න පුළුවන්, හර්ෂද සිල්වා වෙන්න පුළුවන්, අපි කොහොමද මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පක්ෂ විපක්ෂ විදියට වෙන විදියට බලන්න පුළුවන්, නමුත් රටක් හැටියට මේ රට නැවත ඉදිරියට අරගෙන යන්නේ කියන එක. කාරණා දෙකක් තියෙනවා. එක කාරණාවක් තමයි මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග වෙච්ච කම්පණය. අපි කියන ෂොක් එකක් කියලා. මේ කම්පණය ආර්ථිකයට කොයි විදිහටද බලපාන්නේ? බොහෝ වෙලාවට ඕනම අවස්ථාවකදී කම්පනයක් වුණාම, ෂොක් එකක් වැදුනහම එකපාරට අපිට දැනෙන වේදනාව සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ටික වෙලාවකින් තමයි ඒ වේදනාව අඩු වෙලා යන්නේ. ඒක පුද්ගලයාට කණේ පාරක් ගැහුවත් එහෙම තමයි. මේක ආර්ථිකයට කණේ පාරක් ගැහුවා වගේ වැඩක්. එතකොට එකපාරට මේ ආර්ථිකයට දැනෙන කම්පණය අතිමහත් වෙනවා. නමුත් ඒක සතියක් දෙකක් මාසයක් මාස 6ක් අවුරුද්දක් යනකොට ඒක නැති වෙලා ගිහිල්ලා තිබිච්ච තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට බොහෝ වෙලාවට පරිවර්තනය වෙනවා. දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් සංචාරක ශාස්ත්‍රයට විශාල පහරක් වැදුනා. ඒ කම්පණය තද වුණා. සමහරු අපිට ඇවිත් කිව්වා හෝටල් කාමර 105% සමහර හෝටල් වල අඩු වෙලා තියෙනවා කියලා. ඔවුන් කිව්වා රජයක් හැටියට මේකට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා අපිට අවශ්‍ය ඒ සහන ලබා දෙන්න. අපි වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කළ තිබා. මාවත් ඒකට පත් කළ තිබුණා කැබිනට් මන්ත්‍රීවරයෙක් එමෙති කෙනෙක් නොවුනට. අපි සාකච්ඡා කළා වහාම පියවර ගත්තා. උදාහරණයක් හැටියට අප්‍රේල් මාසේ 18 වෙනිදාට යම්කිසි ශේෂයක් තිබුණා නම් ණය සහ පොලිය ඒක අපි 2020 මාර්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ ව්‍යාපාරයේ යෙදිලා ඉන්න සියලුම දෙනාට ඒ ගෙවීම සාවකාලිකව අත්හිටෙව්වා. ඒ කියන්නේ
ඒ කියන්නේ ස්තුතිවන්ත වෙන අතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සංචාරක හෝටල් කර්මාන්තේ හැරුණාම එවැනි ගෙවීම් කරන්න තිබුණ ෆිනෑන්ස් කරලා ලීසින් කරලා හා ණය වශයෙන් ගත්ත වාරික ගෙවන්න තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ වාහන වෑන් කාර් ලොරි ටුවරිසම් වල හයරින් පර්පසස් වලට යොදලා තියෙන ඒවා සඳහාත් මේ ගැටලුව තියෙනවා. ණය වාරිකේ හා පොලිය නියමිත දවසට ගෙවන්න බැරි වීම. ඒ පිළිබඳවත් ඔබතුමාලා බලලා තියෙනවද කියලා දැනගන්න.
ඔව් මූලික අධ්‍යයන හැටියට ගරු මන්ත්‍රීතුමා අපි බැංකු ණය වලට තමයි ප්‍රමුඛත්වය දුන්නේ. නමුත් හෙට 3ට අපි නැවතත් ඒ කැබිනට් අනුකමිටුව හම්බ වෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන යෝජනා සලකා බලන්න. එතෙන්දී ඒවා අපි ධනාත්මකව සලකලා බලනවා කියලා මේ අවස්ථාවේදී ඔබතුමාට කියන්න කැමතියි. එතකොට අප්‍රේල් මාසේ 18 වෙනිදාට තිබිච්ච ණය හා පොලිය ණය වාරිකයයි පොලියයි 2020 මාර්තු 31 වෙනිදා වෙනකන් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ගෙවන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ගෙවන්න බැරි හේතුවක් තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. එතකොට අර එකතු වෙන ඒ පොලි ප්‍රමාණය අලුත් ලෝන් එකක් හැටියට ගෙවන්න බැරි වෙච්ච ප්‍රමාණය අලුත් ලෝන් එකක් හැටියට 2020 ජූලි මාසේ ඉඳලා සහනදායි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලි පදනම යටතේ ගෙවන්න ඕන්ට සලසලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔවුන් ඒක බලාපොරොත්තු වෙච්ච විදියටම ඒ සහනය ඔවුන්ට ලැබුණා. ඊට පස්සේ අපි තව වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි වැට් එක. වැට් එක 15%ක් ගහනවා. අපි ඒක වහාම ක්‍රියාත්මක වෙන පරිදි සංචාරක ව්‍යාපාරයේ වැට් එක 15 ඉඳලා 5% දක්වා අඩු කරා. ඒ හරහා
ආචාර්ය හරසිල්ල මැතිතුමා මම ඔබතුමාට කියන්න කැමතියි මේ බදුවල උපදේශකයෝ එහෙම වෙනස් ආකාරයකට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන නිසා මේ ඔම්බුස්මන් වරයෙක් මේ ඕනෑම මේ ප්‍රශ්නේ නිසා පීඩාවට පත් වෙන කෙනෙක්ට ඔබතුමාව කෙලින්ම හම්බ වෙන්න බැරි නම් කමිටිය කෙනින්ම හම්බ වෙන්න බැරි නම් දිනපතාම ඒ පැමිණිල්ල හෝ දුක්ගැනවිල්ල බාර ගන්න පුළුවන් ඔම්බුස්මන් දුක්ගන්න රාල කෙනෙක් ඔම්බුස්මන් වරේ පත් කරන්න කල්පනා කරන්න කියලා බෙල්ල මම ඉල්ලා සිටින්න කැමතියි.
බොහොම ස්තුතියි. ඒක වැදගත් යෝජනාවක්. මම ඒක කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන්නම්. මොකද මේක සංචාරක ව්‍යාපාරයට එහා ගිය දෙයක්. දැන් ඔබතුමා කිව්වා වාගේ මේ සංචාරක ව්‍යාපාරයට එකතු වෙලා ඉන්න ඒ වාහන ප්‍රවාහණයට මේ එකතු වෙලා ඉන්න කට්ටියට ප්‍රශ්නයක් කරන එක ලීසින් ගෙවා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ අත්කම් භාණ්ඩ විකුණන කට්ටියට ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒ හෝටල් ආශ්‍රිතව ඉන්න ඒ රෙස්ටුරන්ට් වලට ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට කෘෂිකර්මයට ගයිඩ්ලා ටුවරිස් ගයිඩ්ලාට ප්‍රශ්නයක් වෙනවා. කෘෂිකර්මය හෝටල් වලට ආහාර සපයන මේක මේ ෂොක් එක මේ ගරු සභාපතිතුමනි සමස්ත ආර්ථිකයටම බලපානවා. දැන් එතකොට මේ ටුවරිසම් අපිට තමන්ද වැදගත්. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණා බිලියන 5ක්. අපි යුද්ධය ඉවර වෙනකොට අපේ රටේ මේ සංචාරකයෝ ආවේ ලක්ෂ 5ක විතර ප්‍රමාණයක්. නමුත් ගිය අවුරුද්දේ වෙනකොට මේක ලක්ෂ 23ට 24ට විතර වැඩි වෙලා තිබුණා. ඉතින් මේක අපි මොන දේශපාලන පක්ෂය වුණත් අපි කල්පනා කරලා බලන්න ඕනේ කොයි ආකාරයකටද මේ ප්‍රශ්නෙට අපි විසඳුම් හොයන්නේ කියලා. ඉතින් අපි වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ කැබිනට් අනුකමිටුව හරහා සංචාරක ශාස්ත්‍රය නැවත ගොඩ ගැනීම පිණිස කළ යුතු දේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් විද්වත් කමිටු සමග ඒ විද්වතුන් සමග සාකච්ඡා ආරම්භ කරා. එතෙන්දී මම සභාගත කරන්න කැමති මේ අවස්ථාවේදී මේ රිකවරි මාකටිං ප්ලෑන් ෆෝ ශ්‍රී ලංකා ටුවරිසම් කියන එක මේ ජෝන් කීල්ස් ආයතනයේ දිලිප් මුදන්දෙනේ කියන පුද්ගලයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේක කෙන්යාවේ ඊළඟට ඊජිප්තුවේ වැනි රටවල් වලදී මෙවැනි ප්‍රහාර වලට එල්ල වුණාම කොහොමද ඒ රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ කියලා. ඒත් එක්කම මේකේ දත්ත ඉදිරිපත් කරලා තියෙන ආකාරයට බොහෝ රටවල් වලට අවුරුද්දක විතර කාලයක් මාස 11ක මාස 13ක විතර කාලයක් ගිහිල්ලා තියෙනවා නැවත යථා තත්ත්වයට පැමිණෙන. නමුත් සමහර රටවල් වලට ඊජිප්තුව වගේ රටක් ගත්තාම 2010 තිබිච්ච තත්ත්වය තාමත් 2018 වෙනකනොත් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඉන්දුනීසියාව කෙන්යාව වගේ රටවල් තිබිච්ච තත්ත්වයට අවුරුදු එකහමාරකින් දෙකකින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකට අපි පිළියම් යොදනකොට ප්‍රතිපත්තිමය වශයෙන් මොකද කළ යුත්තේ සහ මාකටිං හරහා ඇඩ්වර්ටයිසිං හරහා ඒ ප්‍රශ්නට මූණ දීම සඳහා ක්ෂණිකව කළ යුත්තේ මොකද්ද කියන එක බෙදා හදා ගන්න ඕනේ. මොකද අපි දකින එක දෙයක් තමයි විශ්වාසය මත දැන් යම්කිසි අපේ හොඳ නාමයක් තියෙනවා රටකට ඒ නාමය මත බලපානවා අර බවුන්ස් බැක් වෙන කාල පරිච්ඡේදය කොච්චර කාලයක් යනවද. දැන් උදාහරණයක් හැටියට නිව්යෝක් වල හරි ලන්ඩන් වල හරි බෝම්බ ප්‍රහාරයක් වුණාම එච්චර කාලයක් යන්නේ නැතුව නැවතත් ඒ යථා තත්ත්වයට පත් වෙනවා. නමුත් ඊජිප්තුව වගේ රටක් ගත්තාම සෑහෙන කාලයක් යනවා. එතකොට ඒකට හේතුව තමයි කාලයක් තිස්සේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා නම් යම්කිසි රටකට ඒ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරයට ඒ තියෙන විශ්වාසය මත තමයි කාලයක් තිස්සේ ගොඩනැගිච්ච විශ්වාසය මත තමයි මේ නැවත මේ ගොඩනැගීමේ කාලය තීරණය වෙන්නේ. ඉතින් එකපාරට අපිට ගිහිලා කියන්න බෑ සංචාරකයන්ට කරුණා කරලා නැවතත් මේ රටට එන්න කියලා. මොකද ඒක කියන එක මං හිතන්නේ අපි වගකීමක් ගන්න පුළුවන් වෙන්නේ. අපි සංචාරකයෝට එන්න කියලා ලෝකෙ වටේ ගිහිලා කෝටි ගණන් වියදම් කරලා ඇඩ්වර්ටයිස් කරොත් ඊට පස්සේ මොකක් හරි වුණොත් එහෙම ඊට වඩා ලොකු ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ස්වාධීන අපි කියන ආරක්ෂක විගණනය ඉන්ඩිපෙන්ඩන්ට් සෙකියුරිටි ඔඩිට් එක කරන්න ඕනේ කියන එකට මම දන්නේ රජය තීරණය කළා තියෙනවා. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් සෙකියුරිටි ඔඩිට් එකක් කරයින් පස්සේ ඒ ඒ ඒ වාර්තාව බොහෝ රටවල් ඊට පස්සේ ටුර් ඒජන්සිස් ඊට පස්සේ තානාපති කාර්යාල පිළිගන්න සූදානම්. ඉතින් ඒ හරහා තමයි අපි විශ්වාසය ගොඩනගන්න ඕනේ. නැතුව එකපාරට ලෝකෙ ගිහිල්ලා ඇඩ්වර්ටයිස් කරන එක නෙමෙයි මේ රටට නැවත පැමිණෙන්නේ කියලා. හැබැයි ඊට එහා ගිහිල්ලා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කරපු ඒ විවේචනේ වලදී කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඔව් අපේ රටේ ආර්ථික වර්ධනයේ වේගය 3.2%ට අඩු වෙලා තියෙනවා. හරි ඒක 2013 2012 9.1%ට තිබිච්ච එක 2013 3.4%ට කඩාගෙන වැටෙනවා. ඒකට හේතුව මේ පාස්කු විරුද්ධ බෝම්බයක් නෙමෙයි. කිසි බෝම්බයක් නැතුව 9ට තිබිච්ච එක කොහොමද 3.5%ට වැටුනේ? එහෙමනම් ඒක ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඇයි මේ යුද්ධෙන් පස්සේ අපිට ලැබිච්ච ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගය 2014 15 16 දිගටම තියාගන්න බැරි වුනේ? කොහොමද 9ට ගියේ? කොහොමද එහෙමනම් 3.5%ට වැටුනේ? ඉතින් ඒකට අපි ගැඹුරෙන් විශ්ලේෂණය කරාම අපිට පේනවා ඒ අපේ ආර්ථිකයේ අවශ්‍ය ප්‍රතිසංවිධාන අපේ ඒ අවශ්‍ය ලිහිල්කරණ කරන්න බැරි වෙලා තිබිච්ච හේතුව නිසා තමයි ඒ ණය මත ගොඩනගපු යටිතල පහසුකම් පාරවල් වරායවල් ගුවන්තොටුපළවල් වැනි දේවල් හරහා තමයි ඒ වර්ධනය ආවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හරහා තමයි ඒ වර්ධනය ආවේ රටේ ඒ රට ඇතුලේ කරන නිෂ්පාදන අපි කියනවා non tradable රට ඇතුලේ කරන නිෂ්පාදන හරහා තමයි මේ වර්ධනය ආවේ නමුත් අපිට ඒ වර්ධනය තිරසාරව ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ අපිට හැමදාම වරායවල් හැමතැනම හදන්නත් බෑ අපිට හැමදාම ගුවන්තොට පොළවල් හැමතැනම හදන්නත් බෑ හරි ඒවයි යම්කිසි සීමා තියෙනවා මොකද ඒවා ණය හරහා හදපු ඒ යටිතල පහසුකම් ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ 103 හැමාරේ 104 හිර වෙලා තියෙන ආර්ථික වර්ධනය නැවතත් 100ට අපි නැවතත් නෙමෙයි 108ට 9ට 10ට ගෙනියන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ ඒ රටේ අපනයන ශාස්ත්‍රය තවදුරටත් විශාල වශයෙන් වර්ධනය කිරීම හරහා දැන් සමහර වෙලාවට මේ රුපියලේ අගය ගැන මේ දවස්වල සාකච්ඡා වෙනවා ඔව් රුපියලට දැඩි පහරක් වැදුනා 2018 ඒක අපේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වලට ඒ පහර වැදුනා මූලිකම හේතුව වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලි අනුපාතයේ ඉහළ යාම හරහා බොහෝ දෙනා ඒ ආයෝජන නැවතත් ඇමරිකාවට අරගෙන ගියා ඒ වුණේ ජනවාරි මාසේ ඉඳලා අගෝස්තු සැප්තැම්බර් කාලේ වෙනකම් ඊට පස්සේ බොහෝ රටවල් වල ඒ තත්ත්වය වෙනස් වුණා නමුත් දින 52 කලබලයත් එක්ක ලංකාවේ ඒ ලංකාවේ රුපියලේ අගය දිගින් දිගටම පහළ වැටුණා. පහළ වැටිලා ඊට පස්සේ කොටකින් චුටකින් චුටකින් එතකොට මුළු සමස්තයක් හැටියට රුපියල 116.4 කින් අවප්‍රමාණ වුණ අවුරුදු. ඒ 116.4 න් මං දැංගා මම මේ මේ අවස්ථාවේදී මං ගාව දත්ත නැති වුණාට මේකෙන් 140ක විතර ප්‍රමාණයක් අවප්‍රමාණය වුණේ මේ මාස 3 ඇතුලේ. එතකොට චුටක් ඉන්නක බන්දුන මන්දිතුමා ඔබතුමා හොඳට දන්නවා ඉන්දියාවේ ෆිලිපීනේ තුර්කියේ බංගලිදේශේ ඉන්දුනීසියාවේ මේ බොහෝ රටවල් වල ඔවුන්ගේ මූල්‍ය ඒකකයේ අවප්‍රමාණ වුණා. අවප්‍රමාණ වෙලා ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වල මේක නැවතත් ශක්තිමත් වෙන්න ගත්තා. නමුත් මං කියාගෙන ආවේ ඊට වඩා වෙන දෙයක්. ඒ තමයි නැවත රජය ලබා ගැනීමෙන් පසුව විශ්වාසය යම්කිසි ප්‍රමාණයකට ගොඩ නැගුණා. ඒ හරහා ජනවාරි ඉඳලා අප්‍රේල් මාසේ 22 වෙනකම් රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 104.8කින් අධිප්‍රමාණ වුණා. 4.8කින් අධිප්‍රමාණ වුණා. යුරෝ එකට සාපේක්ෂව 6.6කින් අධිප්‍රමාණ වුණා. යෙන් එකට සාපේක්ෂව 6.2කින් අධිප්‍රමාණ වුණා. හරි ඉන්දියන් රුපියලට සාපේක්ෂව 4කින් අධිප්‍රමාණ වුණා. ඒක එහෙම වුණා. හරි ඒ ඒ ඒ ඒ විශ්වාසය ගොඩනැගීමත් සමග ඒ දේ සිද්ධ වුණා. අපි හිතපු ප්‍රමාණයට මේ තත් වඩා අපිට ඒ අවශ්‍ය ජාත්‍යන්තර බැඳුම් කර හරහා මුදල් ලබා ගන්න හැකියාවක් තිබුණා. ගරු මන්ත්‍රීතුමා මාර්තු මාසේ ඩොලර් ණය ගන්න එක මහලුකු ජයග්‍රහණයක් හැටියට මම මේ සඳහන් කරනවා නෙමෙයි. නමුත් මේ අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 5.9ක ණය ගෙවන්න තියෙනවා. එතකොට අපේ වෙළඳ ශේෂයේ බිලියන 10ක වෙනසක් තියෙනවා කියලා ගරු මන්ත්‍රීතුමා කිව්වා. ඒ ඇත්ත. හරි මේකට අපේ සංචාරක ව්‍යාපාරයෙන් එනෙව්වා. ඊට පස්සේ මේ සර්විස් ට්‍රේඩ් එකෙන් අපේ මේ මේ IT අනාදී ඒවා එකතු කරාම හම්බෙන මුදල් ඔක්කොම එකතු කරා අපිට හිඟයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ණය ලබා ගන්න. ණය ලබා ගන්න අපිට ශ්‍රේණිගත කිරීම අවශ්‍ය වෙනවා. ඔබ කවුරුත් දන්නවා අපිට තිබිච්ච ශ්‍රේණිගත කිරීම දින 52 පහළට වැටුණා. මූඩිස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම B+ එකෙන් B එකට දැම්මා. S&P සහ Fitch ආයතනයේ ශ්‍රේණිගත කිරීම B1 ඉඳලා B2ට පල්ලෙහාට දැම්මා. දැන් විමල් විරවංශ ගරු මන්ත්‍රීතුමා අපි බොරුවට කෑ ගහන්නේ නැහැ නේ. මම බන්දුල ඇමතු මන්ත්‍රීතුමා කියපක ඒවත් එක්ක මම බොරුවට විවේචන ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් අපි ඇත්තත් දැනගන්නවා. ඒ කාලේ තුලත් මේවා සිද්ධ වුණා. මම කියන්නේ ඊට පස්සේ නැවත අපි මේක ශක්තිමත් කරගෙන ආවා. ශක්තිමත් කරගෙන එන අවස්ථාවකදී තමයි අවසනාවකට අපිට මේ ප්‍රහාරයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ
කරු අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි අපි මං හිතන්නේ මීට වඩා පොඩ්ඩක් ඉස්සරහට යන්න. දැන් අවුරුදු ගානක ඉඳලා වෙච්ච නැති දේවල් ගැන කතා කරානේ ගරු බන්දුන ඇමතුමා මන්ත්‍රීතුමා මමත් කියන්නම් අවුරුදු ගානක ඉඳලා වෙච්ච නැති දේ 1950 ගණන් වල තමයි අපිට තිබුණේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ඔබතුමා එක හොඳට දන්නවා ප්‍රයිමරි account එකේ සර්ප්ලස් එකක් තිබ්බේ 1950 ගණන් වල මොකද මේ ප්‍රාථමික ගිණුම කියන්නේ අපි දන්නවා අපේ ජංගම ගිණුම තියෙනවා අපේ එදිනදා වියදම් තියෙනවා ඒකෙන් වැඩිපුරම තියෙන්නේ පොලිය. හරිද? පොලිය අත වශයෙන්ම පොලිය තියෙන්නේ ඒ අවුරුද්දේ ගන්න ණයකවන්න නෙමෙයි. පොලිය අවුරුදු ගානක තිස්සේ ණයකවන්න ඒ පොලිය අපිට වෙනස් කරන්න බෑ. කීයටද ණය ගත්තේ ඒ ගත්ත ගානට අපි පොලිය ගෙවන්න ඕන. උදාහරණයක් හැටියට 2013 හරි 2014 තමයි වැඩිම ප්‍රතිශතයකට පොලි ප්‍රතිශතයකට ණයක් ගත්තේ. ඒ තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව ගත්ත ඩොලර් මිලියන 750 ණය 100.9%කට. හරි? එතකොට ඒ එදා 109ට ගත්තාම අපි ඒ ගානට මේවා ගෙවන්න ඕන. උදාහරණයක් හැටියට මේ මං කියන්නම් දැන් සමහර මේ ව්‍යාපෘති වලට ගත්ත ණය තියෙනවා සහන පොලියට ගත්ත ණය තියෙනවා. දැන් උදාහරණයක් හැටියට හම්බන්තොට වරායට 2% ගානකට ගත්ත ණයක් තියෙනවා 6.3% ගත්ත ණයක් තියෙනවා. හරි එතකොට අපිට ඒ සියලු ණය ගෙවන්න ඕන. එතකොට මේ පොලිය අත්ත වශයෙන්ම ඔබතුමා බලන්න මේ පොතේ තියෙනවා මේ 212 වෙනි පිටේ පුනරාවර්තන වියදම් වලින් 141ක් වැඩිපුරම ගෙවන්න තියෙන පොලිය. හරි වැඩිපුරම ගෙවන්න.
අර අමතිතුමා කාලය අවසානයි.
අපිට මේ 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 පොලිය ඒක ඉතිහාසෙම එහෙම නෙමෙයි. ඉතිහාසෙම එහෙම නෙමෙයි. අත්ත වශයෙන්ම අපි වාණිජ ණය ගන්න පටන් ගත්තාම තමයි මේ පොලි ප්‍රතිශතය වැඩි වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් මේ දවස්වල ණයක් අරගන්නවා මේ අර ලයිට් රේල් එක කරන්නේ. මේ මාළඹේ ඉඳලා කොටුවට ගෙන ලයිට් රේල් එක. ඒ ලයිට් රේල් එකට ගන්න ණයවල පොලි ප්‍රතිශතය මම ඉතාමත් වගකීමකින් කියන්නේ 0.01යි. 0.01යි.
බොහොම සුදේ අමතිතුමා.
0.01 කියන්නේ 6.3ට වඩා ඉතා ලොකු වෙනසක්. ඉතින් මම කියන්නේ එතකොට මම මේක අවසන් කරන විනාඩියෙන් එතකොට මේ මේ ප්‍රාථමික ගිණුම කියන්නේ අපි මේ පොලිය අයින් කරයින් පස්සේ ඉතු වෙලා තියෙන එදිනෙදා රජයේ කළමනාකරණය හරහා කොච්චර දුරට රාජ්‍ය මූල්‍ය පාලනය කර ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක පළවෙනි පාරට 1955 50 ගණන් වලින් පස්සේ අතිරේකයක් උනේ 2017 වර්ෂේ. ඊට පස්සේ 2018 වර්ෂේ 2013 0.02යි 2018 0.06ක්
මේ
ඉස්සරහට මේක අපි තවදුරටත් ධනාත්මකව කළමනාකරණය කරගෙන යන බව ප්‍රකාශ කරමින් මේ කාලෙදි වුණාට ස්තුතිවන්ත
වෙමි.
අරු කාර්ක මුලසනාරුඩ ගරු නියෝජක කතානායකතුමනි ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගේ අදහස් දැක්වීමට ඇහුම් කන් දීගෙන හිටියම මට දැනුනේ ඇති වී තිබෙන අසමත්කම පාලනීය අසමත්කම විනාසමත්කමක් නෙවෙයි අපේ ඉදිරිපිට තමුන්වහන්සේලා රඟ දක්වමින් ඉන්නේ පාලනීය අසමත්කම. ඒ පාලනීය අසමත්කම ජාතික ආරක්ෂාව්‍ය අසමත්කමක් හැටියට අපිට එක වෙලාවක පේනවා. ඒ පාලනීය නායකත්වයේ අසමත්කම ජාතික ආර්ථිකයේ අසමත්කමක් හැටියට අපිට එක වෙලාවක පේනවා. පිපිරෙන බෝම්බ වලින් පේන්නේ ඒ අසමත්කමේ ප්‍රමාණය. ඇදවැටෙන ආර්ථික දත්ත වලින් පේන්නේ ඒ අසමත්කමේ ප්‍රමාණය. ඒ අසමත්කමට සුදුහුණු ගන්න හර්ෂද සිල්වා මැතිතුමාට ලැබී තිබෙන ආචාර්ය පත්තම ප්‍රමාණවත් නැහැ. ඔයිට වඩා ඉහළ කිසියම් උපාධියක් ලබා ගත්තොත් මං හිතන්නේ සමහර විට උත්සාහයක් හරි දරන්න පුළුවන් වෙයි. ගරු නියෝජක කතානායකතුමනි 2009-2014 කාලයේදී 6%කට වඩා උඩින් තිබිච්ච මේ රටේ ආර්ථික වර්ධන වේගය මේ වෙනකොට 2018දී 3.2%කට වඩා අඩු මට්ටමකට පල්ලම් බැස්සලා තියෙනවා. මෙතුමන්ලා අහනවා ඒක එහෙම උනේයි කියලා අපි හොයන්න ඕනලු. යුද්ධයක් තියෙන රටක් නෙවෙයි මෙතුමන්ලා බාරගත්තේ. සමාජයේ අස්ථාවර භාවයක් තිබිච්ච රටක් නෙමෙයි. ආර්ථික වර්ධනයකට යන්න ඕන කරන මනරම් තෝතැන්නක් හැටියට තිබිච්ච රටක් බාරගත්තේ. ඒ මනරම් තෝතැන්නක්ව තිබිච්ච රටක් බාරගත් වූ මෙතුමන්ලා අද 3.2%කට වඩා පහළාගයකට රටේ ආර්ථික වර්ධන වේගය බස්සලා අපෙන් අහනවා ඇයි එහෙම වුණේ කියලා හොයන්න ඕනද? හොයමු. එදා 2009-2014 කාලේ ඒ 6% උඩින් ආර්ථික වර්ධන වේගය තියාගනිද්දී අපි ආසියාවේ දෙවෙනි උනේ චීනයේ වර්ධන වේගයට පමණයි. අද ආසියාවේ රටවල් අතර 29 වැනි තැනට මේ රට පල්ලම් බස්සලා තියෙන ආර්ථික වර්ධන වේගය අතින්. මම මේ කියන්නේ පාස්කිරිදා ප්‍රහාරයට කලින් තත්ත්වය. පාස්කිරිදා ප්‍රහාරයට කලින් තත්ත්වය. වහබ්වාදී අන්තවාදීන්ගේ ප්‍රහාරයට කලින් තත්ත්වය. දවස් 52කටත් කලින් තත්ත්වය. ඒ නිසා තමුන්වංශල එක එක කාලෙට එක එක මූහමවල් අල්ල ගන්නවා ගැලවෙන්න. එක කාලෙක රාජපක්ෂ මූහමට ගහනවා, ඊට පස්සේ දවස් 52 මූහමට ගහනවා. දැන් මෙතෙන් සිට ගහන්න ගනි පාස්කිරිදා ප්‍රහාරය නැමැති මූහමට. මොහකට මොහකට හරි තඩිබවා ඉන්න. හැබැයි මේ රටේ ආර්ථිකයේ දවසින් දවස ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යමින් තිබෙනවා. ඊළඟට බලන්න ආසියාවේ රටවල් අතර 29 වැනි තැනට වැට්ටුවා චීනයට පමණක් දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රටක්. ඔන්න තමුන්වංශල ලබා දීපු ජයග්‍රහණ. ඊළඟට 2014-2018 දක්වා කාලය ඇතුළත මේ රටේ ජනගහනය වැඩි වෙලා තියෙනවා 8,92,000කින්. ජනගහනය වැඩි වෙලා තියෙනවා 8,92,000කින්. හැබැයි ඒ කාලය ඇතුළත 2014-2018 ඇතුළත රැකියා කරන ආදායම් උපයන ජනගහනය 5,39,000කින් අඩු වෙලා තියෙනවා. 5,39,000කට රස්සාව නැති කළ තියෙනවා. ජීවනෝපාය මාර්ගය නැති කළ තියෙනවා. අපි නෙමෙයි කියන්නේ මහබැංකු වාර්තාව. ඇත්ත සංඛ්‍යාලයකනේ මීට වඩා වැඩි. පෙරළ දෙන සංඛ්‍යාලයකනේ තමයි 5,39,000. 8,92,000ක් ජනගහනය වැඩි වෙච්ච රටේ 5,39,000ක් කර කර හිටපු රස්සාවෙන් කර කර හිටපු ජීවනෝපාය මාර්ගයෙන් එළියට වට්ටලා තියෙනවා. රැකියා 10,00,000ක් දෙනවයි කියලා ආපු අග්‍රාමාත්‍යතුමානෝගේ මොළය මොළයක් නෙවෙයි ඒක. ඒක තමයි ලබා දීපු ප්‍රතිඵලය. අද තමුන්වංශලා මොනවද කාපුරි ලව් ටික වගේ ඉන්නවා මේක මෙතනට බලන්නකෝ මේ පාර්ලිමේන්තු ගැලරිය රටට වෙච්ච දේ හිතා ගන්න දෙන්නයි ඉන්නේ. දෙන්නගිනුත් එක්කෙනෙක් ගිහිල්ලා එක්කෙනයි ඉන්නේ. ඒ ටිකට එක්කෙනෙක් මාරු වෙලා. මම දන්නේ මුජිබර් රහමාන් මහත්තයා සභාවේ ඉන්නින්ද බයට එන්නේ නැද්ද කියලා ගැලරියට. මොකක් හරි හේතුවක් තියෙනවා. අද පාර්ලිමේන්තු ගැලරිය හිස්.
පාර්ලිමේන්තු
ගැලරිය හිස්.
නෑ අපි මේමයි මන්න යෝජනා කරන්නේ අපි මේ ගැලරිය විවෘත කරන්න ඕනේ. මේ බීතිකාව නැති කරන්න ඕනේ. මේ බීතික ඒක ඔබතුමාලා එකඟ නම්
කරු බන්දුතුමා කතාව. නෝ පොයින්ට් අපෝ.
මගේ වෙලාව. ගරු කාර්ක සභා ගරු නියෝජ කතානායකතුමනි මට සීමිත වෙලාවයි තියෙන්නේ කරුණාකරලා බාධා කරන්න එපා.
ඕඩර් ප්ලීස් කලරිය ඕපන.
අර ගරු නියෝජ කතානායකතුමනි ඒ නිසා 5,39,000ක් රස්සා නැති වෙලා
තියෙනවා.
5,39,000ක් රැකියා නැති වෙලා තියෙනවා.
එතුමාගේ දේශපාලන කතා කරනවා නම් හොඳ අපිට
ගැටලුවක්
නැහැ. මට බොහොම සීමිත කාලයයි තියෙන්නේ තමුන්වහන්සේ කතා වෙදි කියන්න. රුපියලේ අගේ වසර 4ක් ඇතුළත 120කින් බාල්දු කරලා තියෙනවා. රුපියලේ අගේ 120කින් බාල්දු කරලා තියෙනවා. මොනම කාලයකවත් අවුරුදු 4ක් ඇතුළත මේ රටේ මුදල රුපියල් 120කින් බාල්දු වුණේ නැහැ. මේ රටේ ආර්ථිකයේ කිසිම ඉතිහාසයක රුපියල 120කින් අවුරුදු 4ක් ඇතුළත බාල්දු වුණේ නැහැ. යුද්ධවලට මුහුණ දීපු කාලේ 120කින් අවුරුදු 4කදී බාල්දු වුණේ නැහැ. රුපියල 120කින් අවුරුදු 4ක් ඇතුළත බාල්දු කරපු ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි. තමුන්වංශ දන්නවා යුද්ධයක් තිබිච්ච 2005-2009 මුළු කාලෙවත් මේ විදියව ප්‍රමාණයක් වෙලා නැහැ මේ රටේ දේශීය මුදල් ලේඛකය. ඊළඟට බලන්න රටේ ණය බර දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි බාර දෙනකොට 76.1 ණය බර. මේ වෙනකොට 182.9. මොනවද මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 9ට ගත්තු ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් මේ අවුරුදු 4මාරට මේ ආණ්ඩුව අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 9ට ගත්තු ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක්. මොකද තංගච්චි කියන්නේ? තංගච්චි එංග පොරු. එනිසා
එනිසා කරු නියෝජ කතානායකතුමනි, එය මේ අවුරදු හතරාමාරට අවුරදු නමයකට ගත්තු ණය ප්‍රමාණයට වඩා අරන් තියෙනවා. තමුන් වහන්සේල ණය බර කියලා විකාර කියෝ කියෝ ඉන්නවා. ඒ ණය වලින් මොනවද උනේ කියලා රටට පේන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කොටස් වෙනද පොලේ ලියාපදිංචි සමාගම් වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 3105ට දිවිච්ච සමස්ත වටිනාකම රුපියල් බිලියන 2839 දක්වා පහළ වෙලා තියෙනවා. අන්තිමට ටුවරිස්ට් ලයින රටක් වෙනුවට තමුන් නාන්සලා ටෙරරිස්ට් ලයින රටක් හැදුවා. ටුවරිස්ට් ලයින රට දාලා යනවා, ටෙරරිස්ට් රට ඇතුළට එනවා. 2014 ඉඳන් ISIS සම්බන්ධකම් තිබ්බාය ගැන අපි හොයාගෙන හිටියා, දැනගෙන හිටියා කියලා රටේ අගමැති ඇඳුමක් ඇඳන් ලැජ්ජ නැතුව මේ පාර්ලිමේන්තුවේ කියනවා. අන්තිමට ටුවරිස්ට්ලා නැති ටෙරරිස්ට්ලා ඇති රටක් තමුන්නාන්සලා නිර්මාණය කළා. දැන් තමුන්නාන්සලාට මේ පාප කර්මයේ වගඋත්තරකාර පාර්ශ්වයක් හැටියට මේකෙන් නිදහස් වෙන්න බෑ. ආර්ථික බයිල කියලා නිදහස් වෙන්න බෑ. අද උතුර, නැගෙනහිර, දකුණ, මධ්‍යම මේ හැම පළාතකම මිනිස්සු ඉන්නේ බයෙන්. බයෙන් ජීවත් වෙන රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. භීතිය රජ කරන සමාජයක් ආර්ථික වශයෙන් නැගිටින්නේ නෑ. තමුන්නාසලගේ නායකත්වයේ පාලනය ගැන මේ රටේ මහජනයා විශ්වාසය තියන්නේ නෑ. මේ රටේ සියලු ජාතිකත්වයන්ට යන ජනයා, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාම්, ඒ හැමෝම මේ නායකත්වයේ පිළිබඳව විශ්වාසය තියන්නේ නෑ. මේ රටට නායකත්වය රොබටෝ බ්ලේක් තමුන්නාසලගේ ආණ්ඩුව හදන්න 2015 ජනවාරි 8 විශාල උදව් දීපු රටක් ඇමරිකා එක්සත් ජනපදය. ඒකේ අය පිළිඅරගෙන තියෙනවා. ඒ රටේ ඒ කාලේ හිටපු තානාපතිතුමා අද පහුගිය දවසක ලංකාවට ඇවිල්ලා මොකද්ද කියන්නේ? රොබටෝ බ්ලේක් මහත්තයා. ගෝඨාභය රාජපක්ෂ කාලේ අන්න තොරතුරු හොඳින් හුමාරු කරගත්තා. ඒ වගේ නායකත්වයක්, ප්‍රබල නායකත්වයක් මේ රටට ඕනේ කියලා. මේ කමකට නැති නායකත්වයක් හදලා දීපු කට්ටියම දැන් අපට කියනවා ඒ නායකත්වයෙන් රටක් අනාගතයට ගෙනියන්න බෑ, ඉදිරියට ගෙනියන්න බෑ. ගෙනියන්න නම් ප්‍රබල ශක්තිමත් නායකත්වයක් ඕනේ කියන එකයි මේකෙන් කියන්නේ. ඒ නිසා පාලන තන්ත්‍රය පිළිබඳව අවිශ්වාසය රජ කරනකොට රටේ අගමැතිගෙන් අහනවා BBC මාධ්‍යවේදියා සංචාරකයන්ට ඔබ මොකද දෙන පණිවිඩේ? මට මොකක් කියන්න බෑ, ඒගොල්ලෝගේ කැමැත්තක් එන යන එක කියනවා. ඔන්න ඔහොම උත්තර දෙන අගමැති කෙනෙක් ඉන්න රටකට ඉරපායයිද? මං අවසන් කරනවා. ඉරපායයිද? ඉර පෑවුව පුදුමයක් නෙවෙයිද? අඩුගානේ කියන්න එපා. අපි මේ தત્ත්වය ඉක්මනින්ම යථා தત્ත්වයට පත් කරනවා. අපි ආරාධනා කරනවා එදාට හිතියටත් වඩා වැඩියෙන් සංචාරය ගන්න මේ රටට එන්න කියලා. එහෙම කියන්නවත් හිතෙන්නේ නැති, මේ පොළොවට බැඳීම් නැති, මේ පොළොවට උරුමකාරකමක් නැති මේ නායකත්වයකට රටකට, ජාතියකට, ආර්ථිකයකට පණ දෙන්න බෑ. පණ නැති නායකත්වයකට රටකට පණ දෙන්න බෑ, ආර්ථිකයකට පණ දෙන්න බෑ. ඒ නිසා මේ නිවට නායකත්වයෙන් ගැලවුච්ච දවසට පුළුවන් මේ රටේ ආර්ථිකයට පිබිදෙන්න. සංචාරක ව්‍යාපාරයට පමණක් නෙවෙයි, අනෙකුත් හැමංශයකටම නැවත නැගිටින්න පුළුවන්. ඒ නිසා ඒ කොඩි විනය කපා ගැනීම සඳහා ප්‍රඥාවන්තෝ පියවර ගන්න අපි සියලු දෙනාටම පක්ෂ ભેදයෙන් තොරව හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. I suspend the house till 1:34 lunch.